You're with SBS Radio.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස
ඔස්ට්‍රේලියාවේ සිටින ඔබගේ නිර්මාණකරණය පිළිබඳව තියෙන උනන්දුව ඒවගේම යම් යම් නිර්මාණ රසවිඳින ඔබට තවදුරටත් මේ ඔස්ට්‍රේලියානු දේශයේ සිටින අපේ ශ්‍රී ලාංකේය ජනප්‍රජාව අතින් නිර්මාණය වන ඒ කෘති ඒවගේම නිර්මාණකරුවන් හඳුන්වා දීම උදෙසා SBS සිංහල වැඩසටහන මසක් හැර මසක් ඔබ වෙත සමීප කරන සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගය අදත් මේ ආකාරයෙන් ඔබ වෙනුවෙන් වෙන් වෙනවා. අද අපි මූලික කරගන්නේ කෙටි කතා සංග්‍රහයක්. අද මේ අපි ඔබ හමුවට අරගෙන එන කෙටිකතා සංග්‍රහය තුළත් ඔබ යම් කිසිවෝ රසයක් එවැගේම කෙටිකතා නිර්මාණය පිළිබඳව අවබෝධයක් එවැගේම මේ කෙටිකතා රචකයා පිළිබඳව යම් කිසිවෝ දැනීමක් ලබා ගනිවි. හැබැයි අපි ඔහු පිළිබඳව මීට කලිනුත් කතා බහ කරලා තියෙනවා. ඒ මතකේ නැවත වතාවක් මම අවදි කරන්න කැමැති. ඔහු මෙල්බන් වාසී ලේකක W.H. උපසේන. W.H. උපසේන නිර්මාණකරුවා අතින් රචිත කෘති දෙකක් පිළිබඳව මීට කලින් අපි සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයෙන් කතා බහ කරලා තියෙනවා. ඒ තමයි ඔහුගේ ස්වතන්ත්‍ර නිර්මාණය කෙටිකතා සංග්‍රහය අදහස් මන්දිරය. ඊට පස්සේ එළව ගිහින් මෙලවා කෙනෙක් කියන ඔහුගේ පරිවර්තන කෙටිකතා සංග්‍රහය. ඊට පස්සේ අපි මේ කතා බහ කරන්නේ උපසේනගේ තුන්වෙනි නිර්මාණය ඇටපුරුක්. එහෙනම් අපි කතාව ආරම්භ කරනවා සුපුරුදු ලෙසින් මේ සාකච්ඡාවට අපිත් එක්ක සම්බන්ධ වෙන මෙල්බන් වාසී අපේ ආදරණීය ලේකක ජගත්ජේ ඉදිරිසිංහ මහත්මයා සමගින්. ජගත්, අයිබෝවන්.
අයිබෝවන් දිල්රක්ෂි.
ඇටපුරුක් කෙටිකතා සංග්‍රහය ඇටපුරුක් වලින්ම පටන් ගන්න මට හිතෙනවා. ඇටපුරුක් කියලා මේ අපිට කුතුහලයක් දනවනවා මේ නම. අපි කතාවට ගියාමත් අපිට ඒ කුතුහලය තියෙනවද? අපිට මොකද හිතෙන්නේ?
ඔව් දිල්රුක්ෂි, පටන් ගත්ත තැන හරි. එතෙන්ට එන්නට කලින් මම පොඩි වටෙන් ගිහිල්ලා එන්නට කැමතියි එතෙන්ට. මොකද අපි WH උපසේන ගැන බොහෝ විට කතා කරලා තිනවා. මේට පෙර දෙපාරක් ඔහු ගැන කතා කළාම ඔහු ගැන බොහෝ දේවල් අපි කියලා තිනවා. ඔහුට හැකියාව තිනවා මේ ඉන්ද්‍රජාලික යථාර්ථවාදී කියන ශෛලිය තුල ඉතා දක්ෂ ලෙස කෙටිකතා ලියන්න. මම හිතන්නේ දිල්රුක්ෂිට මතක ඇති අපි දෙන්නේ ගැන කලිනුත් කතා කළා.
කකුල් තුනේ මිනිසා කියන ඔහුගේ කෙටිකතාව පිළිබඳව.
පැහැදිලියම ඒක උදාහරණයක්. ඔහුගේ කෙටිකතාවල ඔහු දක්ෂණ ඒ හැකියාව හිතේ තියාගෙන තමයි දිල්රුක්ෂි අපි මේ පොත අතට ගන්න. එතකොට අපි පූර්ව විනිශ්චයක් තියෙන ඔහු පිළිබඳව ඒ පූර්ව විනිශ්චයේ ඉඳලා තමයි මේ පොත අපි කියවන්නේ. එතකොට අනිවාර්යෙන් අපට සිදු වෙනවා ඔහුගේ පරණ කෙටිකතාත් අලුත් කෙටිකතාත් අතර සංසන්දනයක් කරන්නට. ඒක ඉබේ සිදු වෙන දෙයක්. ඔබ ඇහුව ඇටපුරුක් ගැන මට හිතෙන විදිහට දිල්රුක්ෂි මේ කෙටිකතා සංග්‍රහයේ තියෙන කතා අතරින් ඇටපුරුක් කියන කෙටිකතාව උපසේනගේ අනික් කෙටිකතා හා සංසන්දනය කිරීමේදී එතරම් සාර්ථකත්වයට පත් නොවන බවගත් තමයි මගේ නිගමනය. මට දැනෙච්ච හැටි මේ දේවල් හරි සාපේක්ෂයි. මේ රසවින්දනය කියන එක හරිම සාපේක්ෂයිනේ. දැන් මම රසවිඳින විදිහට නෙවෙයිනේ දිල්රුක්ෂි රසවිඳින්නේ. සමහරට මට හොඳ නෑ කියලා නැත්නම් මට අඩුවට දැනෙන දෙයක් ඔබට හොඳට දැනෙන්නට පුළුවන්. මේවා හරි සාපේක්ෂයි. මේ මගේ රසවින්දනය ගැන මේ කියන්නේ. මට මේ ඇටපුරුක් කියන කතාව හොඳට හදවතට දැනුනේ නැහැ දිල්රුක්ෂි. ඔබට මොකද හිතෙන්නේ?
ඔව් දැන් ඇත්තට මම මේ ප්‍රශ්නෙත් ඔබට යොමු කරපු කාරණාවත් චුට්ටක් පැහැදිලි කරන්න. මොකද අපි දන්නවා යම් කිසි වූ කෙටිකතා නිර්මාණයකට අපි නම තබන්නේ ඉතාමත්ම ආකර්ෂණීය නමක් තියෙන කෙටිකතාව අපේ කෙටිකතා එකතුවෙන්. එසේත් නොමැතිනම් මුළු ග්‍රන්ථයේම තියෙන හොඳම කතාවේ නම. මේ වගේ නොයෙකුත් උපක්‍රම යොදා ගන්නවා බොහෝ අපේ ලේඛකයන්. ඇටපුරුක් කියන නම බොහොම කුතුහලයි. ඒ නිසා මම ඉස්සෙල්ලා මේ පොත අතර ගත්තාම කියෙව්වෙත් මොකද්ද මේ ඇටපුරුක් කියලා කියන්නේ කියලා. එතනදී ඒ කතාවේදී කියනවා මේ තමන්ගේ කුඩා කාලයේ මතකයක් ඔහු අවදි කරන්නේ තාත්තා කියන එක්තරා වචනයක් තමයි ඔහු දිගින් දිගටම නිර්මාණය පුරාම අරගෙන යන්නේ. ඇටපුරුක් තද වෙන්න උඹලට කන්න බොන්න ඕනේ කියන කතාව තමයි ඔහු මේ අරගෙන යන්නේ. ඉතින් ඔහු ඒක සංසන්දනය කියදෙන දැන් ඔහු නිතරම මේ අතීතයට යනවා. අතීත මතකත් එක්ක රැඳෙනවා. ඔහු ඒ අතරතුරේදී අරගෙන යනවා ඔහුගේ අතීත ජීවිතයේ සමාජයේ ජන සමාජයේ බොහෝ අමාරුවෙන් තුන්වේල සපයාගත් ජන සමාජය, ඊට පස්සේ වර්තමානයේදී ඔහු රැකියා කරන ජන සමාජය, මේ වගේ නොයෙකුත් කලාන්තරවලට ඔහු අරගෙන යනවා. ඔහු හොඳ උත්සාහයක දෙනවා. නමුත් එහි ප්‍රබලත්වය පිළිබඳව ඉතින් උස් පහත් වීම තියෙනවා මගේ හිතේත්.
මෙතන ප්‍රශ්නේ තියෙන දිල්රුක්ෂි මට දැනෙන විදිහට ඕනෑම නිර්මාණයක අපි අනුභූතිය අතට ගත්තාම නැත්නම් මේක අපි නිර්මාණයක් කරන්නට හිතපුවාම මේ අපේ පෞද්ගලික අත්දැකීම් වෙන්නට පුළුවන්. නමුත් අවසාන විග්‍රහයේදී අවසානයේදී මේ නිර්මාණය පොදු නිර්මාණයක් බවට පත් විය යුතුයි. ඒ කියන්නේ අපි හැමෝටම දැනෙන නිර්මාණයක් බවට පත් විය යුතුයි. මම හිතන්නේ ඕනෑම නිර්මාණයක වැදගත්ම කාරණේ ඒකයි. එය පොදු බවට පත් වී තිබේද කියන කාරණේ තමයි අපි අවසානයේදී තීරණය කරන්නේ. අපිට දැනෙන්නේ ඒකනේ. ඒතකොට සමහරලාට මේ උපසේනගේ මෙන්න මේ කෙටි කතා සංග්‍රහය තියෙන සමහර කෙටි කතාවල අපිට දැනෙනවා කඩිමුඩියේ කළ බවක්, පොදු බවට පත් නොකළ බවක්, හුදෙක් තමන්ගේ අත්දැකීම ලෙසම නැත්නම් අනුභූතිය ලෙසම රැඳී තිබෙන බවක්. මේ ගතිය අපිට බොහෝ ලේඛකයන්ගේ කෙටි කතාවල දකින්නට ලැබෙනවා. නමුත් උපසේන කියන්නේ පළපුරුද්දක් ඇති තහදක්ෂ ලේඛකයෙක්. එනිසා උපසේනගේ කෙටි කතාත් එක්ක අනිත් කෙටි කතාත් එක්ක සංසන්දනය කරනකොට මට දැනෙන දෙයක් තමයි මේ කෙටි කතා සංග්‍රහය එන සමහර කෙටි කතා උපසේන කඩිමුඩියේ ලියා හමාර කරන ලද බවක්.
හොඳයි, දැන් අපි මේ සාකච්ඡාවට මේ ඇටපුරුක් කෙටි කතා සංග්‍රහයේ කතුවරයව අපි දැන් සම්බන්ධ කරගන්නවා. මුලින්ම ඔබ ආයුබෝවන් කියලා අපේ සාකච්ඡාවට පිළිගන්නවා.
ආයුබෝවන්.
ඔව්, අපිට සඳහන් කිරීමක් කරන්න දැන් ටික කාලයක් එහෙම අරගෙන ඔබ මේ කෙටි කතා සංග්‍රහය අපේ ජනතාව අතරට පත් කරන්නේ. දැන් මොන වගේ අභිලාෂයක්ද ඔබට එතනදි තිබුණේ? ඔබේ කෙටි කතා කරන්නේ තවදුරටත් ඉදිරියට ගෙන යාමද, නැත්නම් අලුත් කතා නිර්මාණ හරහා ජනතාවට වෙනස් රසයක් ලබා දීමද? මොකක්ද ඔබේ අභිලාෂය උනේ?
මේදි මම අදහස් කරේ මගේ ජීවිතයේ අත්දැකීම් සමුදායක් තිබුණා. මේ අත්දැකීම් සමුදාය පරිකල්පනය කළා රසවත් කතාවක් ඉදිරිපත් කරන්නේ කොහොමද කියන වෑයම මට නිතරම තියෙනවා. සමහර අවස්ථාවල මට එම සිද්ධි අලදලා කෙටි කතා නොලියා ඉන්න බැරි තත්ත්වයක් උදා වෙනවා. ඒ ප්‍රතිඵලයක් වශයෙන් තමයි මේ කෙටි කතා බිහි වෙන්න පටන් ගත්තේ.
ඔව්, දැන් අපි ඇත්තටම මෙතනදී කතා බහ කරපු තවත් විශේෂිත කාරණාවක් තියෙනවා. මේ උපසේන දැන් ගොඩක් වෙලාවට අපගේ කෙටි කතාකරුවන් දක්වන උනන්දුවක් තමයි මේ අතීත කාමය කියන මේ සංකල්පය. අපි අතීතයට යනවා, අපේ ලංකාවේ ගත කරපු ජීවිතයට යනවා, 70 දශකයට යනවා, ඒ කාලේ හිටිය ජන සමාජයේ ආයිත් මේ කතා තුළින් එළියට අරගෙන එනවා කියලා. ඔබ සතුව කොයි වගේ දැක්මක්ද මේ අතීත කාමය යොදා ගැනීම තමන්ගේ නිර්මාණවලට?
ඔව්, මම හුඟක් වෙලාවට අතීත කාම යොදා ගන්නා. නමුත් ඒ හරහම මම සමාජ ඉතිහාසය කියවන්නත් අදහස් කරනවා. උදාහරණයක් ඇටපුරු කතා බැලුවම ඒ පිටපස ජීවෙන යම් කිසි දේශපාලන ඓතිහාසික ක්‍රියාදාමයක ඔබට පේනවා ඇති. මේක මම කියන කතකයා ඉදිරිපත් කර, මම කියන නම ඉදිරිපත් කරාට ඔහු නගර ගමේ ඉඳලා නගරයට එනවා. ඒ නගරයට එන අත්දැකීම අතවශ්‍යම පොදු අත්දැකීම. දුප්පත් තරුණයා ගමේ ඉඳලා නගරයට එන්නේ රැකියාව සොයාගෙන. ඒ මට විතරක් පොදු අත්දැකීමක් නෙවෙයි, තරුණයන් දහසකට පොදු අත්දැකීමක්. ලංකාවට මම නම් පොදු ප්‍රවසාක් නෙමෙයි, ආසියා කරේම අත්වශයෙන් සමහර බටේ රටවල් පවා මේ තත්ත්වය උදා වෙලා තියෙනවා.
ඔව්, දැන් මම මෙතනදී මේ විශේෂයෙන් දැන් අපේ කතුවරයා විදිහට උපසේන ඔබගෙන් දැනගන්නට කැමතියි. දැන් ඇටපුරුක් කියන මේ කතාව පිළිබඳව ජගත් සහ මම අතර මේ සිදුවුණු සංවාදයේදී ජගත් විශේෂයෙන්ම සඳහන් කිරීමක් කළා. සාමාන්‍යයෙන් ඔබ සතු අත්දැකීමක් ඔබ මේ එළියට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙතනදී මේ පාඨකයා තුළ යම් කිසි වූ කම්පනයක් සහ මේක පොදු අත්දැකීමක් බවට පත් කරන්නට ඔබ උත්සාහයක් දරලා නැහැ. තවදුරටත් ඒ සිදුවුණා නම් වඩාත් මේ සාර්ථක වන්නට ඉඩ තිබුණයි කියලා. දැන් ඔබට මොකද හිතෙන්නේ ඔබ මේ කියන්නට හදපු කතාව? දැන් තාත්තා කියනවා අටපුරුක් තද වෙන්න උඹලා හොඳට කන්න ඕනේ කියලා. ඒ කාලේ තිබිච්ච ආර්ථික රටාවත් මේ කතාවෙන් එළියට අරගෙන එනවා. දැන් ඊට අමතරව ඔබ සතුව පෞද්ගලික අත්දැකීමක් ඔබ විග්‍රහ කරනවා. දැන් ජගත් කියපු විදිහට ඔබ කතුවරයා විදිහට ඔබේ මොකද්ද තියෙන අදහස? මෙතනින් පාඨකයව කම්පැනියට පත් කිරීමක් වෙලා නැද්ද?
ඒක එහෙමත් කියන්න බෑ. හැම තාත්තගේ ප්‍රාර්ථනාව තමයි ඒ කාලේ ඉඳලම ළමයෙකුට බඩපුර කන්න දීම. ඉතින් මට හැමෙච්ච උඟ පාටක ජීවේ ඇත්ත වශයෙන්ම ඔය ටික හත්පස වෙනස් කාරණාවක්. ඔවුන් කිව්වේ ඇටපුරු කියන කතාව ඇත්ත වශයෙන්ම ඒගොල්ලන් කතාව කියලා දෙතුන් දෙනෙක්ම කිව්වා. ඉතින් ඇත්ත වශයෙන්ම ඒක මම කියන කතකයා පටන් ගත්තත් මේක ඇත්ත වශයෙන්ම අපේ
ඔබෙන් මතුවීම වඩාත් වැදගත්. මොකද ලේඛකයා යම් කිසි වූ කාරණයක් අරබයා යම් කිසි වූ කතාවක් ලියනවා, ඒ පාඨකයා ග්‍රහණය කරගන්නේ කොහොමද කියන කාරණාව තමයි අපිට අවසාන වශයෙන් වැදගත් වන්නේ. ඉතින් එක් එක්කෙනාගේ දෘෂ්ටි කෝණ අනුව මේ දකින ආකාර වෙනස්. ඔව්, අපිට සතුටට කාරණාව කැටපුරුක් කියන කාරණාව සම්බන්ධයෙන් ලේඛකයා විදිහට ඔබට ලැබුණු ප්‍රතිචාර ඉතාම වෙනස් ආකාරයකට ලැබුණ අයුරු පිළිබඳව දැනගැනීමට ලැබීම.
ඔව්, උදාහරණයක් වශයෙන් කියනවා දිල්රුක්සි, දැන් මම ඔය ඇටපුරු කතාව ඇටපුරු කියන මාතෘකාව නෙවෙයි කෙටි කතා මාලාවට උදාහරණ ගත්තේ. නමුත් මේ වචනේ තිබෙන විශේෂ භාවය බලලා මේ චිත්‍ර ශිල්පියා තමයි මේ වචන යෙදුවේ. ඔව්, මගේ පෞද්ගලික කතාවක් නෙවෙයි, සමාජයේම කතාවක්.
සමාජයේම කතාවක්. ඔව් උපසේනගේ මේ කෙටි කතා සංග්‍රහයට කෙටි කතා 15ක් ඇතුළත් වෙනවා. තාත්තා, කුකුල් ප්‍රාණය, ඇටපුරුක්, දඹදිව වන්දනාව, මේ පළුගස, වර්චස්කාරයා, වියපත් සෙනෙහසක්, දැරිය, අලිපබා සහ සුරාසුඬා, චැම්පියන්ගේ ආගමනය, මීනච්චි, රිදීබාස්, විප්ලවවාදියා, කලාකාරිය, අද්භූතයා. දැන් මේ බොහොමයක් කතාවල මම දුටුව ලක්ෂණයක් තමයි ජගත් මහ අතීතයට යනවා. පාඨකයා වරගෙන යනවා 70-60 දශකයේ වගේ ලංකාවේ අපේ මාතෘභූමියේ තිබුණු ඒ අතීත ජන සමාජයට. බොහෝ වෙලාවට ඔහු වස්තු බීජ කරගෙන දෙන ඔහුගේ අත්දැකීම්. දැන් නිර්මාණකරුවෙකු විශේෂයෙන්ම මේ කෙටි කතා රචකයෙකු මේ වපසිරිය රැඳී සිටීම ගැන ඔබට මොකද හිතෙන්නේ?
මම දකින විදියට අතීත කාමය කියන්නේ නිර්මාණකාරයෙකුට නරක දෙයක් හැටියට මා දකින්නේ නැහැ. අතීත කාමයේ අපි හැමෝටම තියෙනවා. අපි ඒවා නිර්මාණ වලට පාවිච්චි කරනවා, යොදා ගන්නවා. නමුත් මෙතන තියෙන අඩුපාඩු හැටියට මම දකින්නේ ඔය දිල්රුකෂ කියන කාරණේදී උපසෙනගේ මේ කෙටි කතා සංග්‍රහයේ තියෙන කෙටි කතා අවම වශයෙන් 5 හෝ 6ක් ගත්තාම මේ හැම කෙටි කතාවකම එකම ආකෘතියක් තියෙන්නේ. අතීතයේ සිදුවීම් ටිකක් කතා කරනවා, අතීතයේ අපිට ගෙනහැර පානවා, ඊට පස්සේ හොයනවා වර්තමානයට. එතකොට වර්තමානයේදී අර අතීතයේ හිටපු චරිත වර්තමානයේදී හමු වෙද්දී වෙච්ච සිදුවීමක් යම් කිසි සිදුවීමකින් පස්සේ ඔහු කෙටි කතාව හමාර කරනවා. මෙන්න මේ ආකෘතිය කෙටි කතා අවම වශයෙන් 5ක නැත්තම් 6ක මේ පොතේ අපි දකිනවා. මම හිතන්නේ මේක උපසේනට වෙච්ච ලොකු වැරදීමක් වෙන්නට පුළුවන්. මේ එකම ආකෘතිය රැඳී සිටීම, උදාහරණයක් මම උදාහරණයක් හැටියට ගත්තොත් අලිබබා සහ සුරාසොඬා කියන කෙටි කතාව ගත්තොත් ඔහුට මේ ඒ පුද්ගලයා වර්තමානයේදී හමු වෙනවා. ඔහු ලංකාවට ගිය අවස්ථාවක බස් එකක් තුළ රියදුරෙක් හැටියට. එතෙන්දී අපිට කිසි අපූර්වත්වයක් මතුවෙන්නේ නැහැ. දිල්රුක්ෂ කෙටි කතාවක හෝ නවකතාවක හෝ කවියක හෝ අපි බලාපොරොත්තු වෙන යම් කිසි අපූර්වත්වයක් කියලා දෙයක් පෙර අපිට නොවිඳි රසයක් වෙන දී මේ බවක්. මෙන්න මේ අපූර්වත්වය එතෙන්දී මතුවෙන්නේ නැහැ. ඒක හුදෙක් සිදුවීමක් හැටියටම සටහන් වෙන වගක් තමයි අපට පේන්නේ.
දැන් කෙටි කතාවක් අපි රචනා කරගෙන එනවා යම් කිසි වස්තු බීජයක් මූලික කරගෙන. අවසානයේ තියෙන තීව්‍රත්වය මත තමයි මේ කෙටි කතාව අපිට අපේ මතකයේ තියෙන අපිට දැනෙන්නේ සහ ඒ කතාවට හොඳ නිමාවක් හම්බ වෙන්නේ. දැන් ඒ කාරණේ පිළිබඳව ගත්තාම WH උපසේනගේ කතාව ඔබට කොහොමද වර්ගීකරණයට ලක් කරන්න පුළුවන් කමක් ලැබෙන්නේ?
මා කලින් කිව්වා විදිහටම උපසේන කියන්නේ ඉතා හොඳ හැකියාවක් තියෙන ලේඛකයෙක් දුලුෂි. ඔහුගේ කෙටි කතා පිළිබඳව නැත්නම් ඔහුගේ හැකියාව පිළිබඳව හොඳ අදහසක් ගන්නට නම් මේකේ පස්වෙනි කෙටි කතාව තමයි මේ පළුගස කියන කෙටි කතාව. මෙන්න මේක හොඳ කෙටි කතාවක් හැටියට මට වර්ග කරන්න මම කැමතියි. පළුගසක් වටා ඔහු කතා කරමින් මේ සමාජය තුළ සිදුවෙච්ච සිදුවීම් ගණනාවක් ඔහු අපට ඉදිරිපත් කරනවා ඉතා සාර්ථක ලෙස. අන්න මේක හොඳම කෙටි කතාවක් බවට පත් වෙන්නේ ඒ නිසායි. ඔබ ඇහුව ප්‍රශ්නයට කෙලින් පිළිතුරක් දෙනවා නම් දිල්රුක්ෂි, මා කලින් කිව්වා වගේ හැම කතාවකම හැම නිර්මාණයකම අවසාන අග්‍රඵලයේ වියුත්තේ කියවන්නා තුළ යම්කිසි රසයක් ජනිත කිරීම. කතාවක් හරි නිර්මාණයක් හරි කියවා අවසාන වූ අපට එක්ක සතුටක් දැනෙන්න ඕනේ, කෝපයක් දැනෙන්නට ඕනේ, දුකක් වේදනාවක් දැනෙන්නට ඕනේ, මොකක් හරි හැඟීමක් අපට දැනෙන්නට ඕනේ. ඒක තමයි දක්ෂ නිර්මාණකාරයාගේ හැකියාව. ඉතින් ඕනෑම නිර්මාණයක් කිරීමේදී අවසාන ප්‍රතිඵලය විවෘතිය කියවන්නා තුළ රස ජනනය කිරීම. ඉතින් ඒ අර්ථයෙන් තමයි නිර්මාණකරණය කළ යුත්තේ, ඒ සඳහා ප්‍රවිෂ්ඨ විය යුත්තේ කෙසේද කියන කාරණය එක් එක් නිර්මාණකාරයාට අදාළ වෙන කාර්යයක්. උපසේන ගැන කතා කරනවා නම් උපසේනගේ මේ කෙටි කතා සංග්‍රහයන මේ පළුගස කියන කෙටි කතාව, වියපත් සෙනෙහස කියලා කෙටි කතාව, හත්වෙනි කෙටි කතාව, මෙන්න මේ කෙටි කතා තුළ ඔහුගේ හැකියාව මනා ලෙස අපිට දැක ගන්නට පුළුවන්. මම හිතන්නේ වියපත් සෙනෙහස පිළිබඳව දිල්රුක්ෂිට කියවීමක් තියෙනවා.
ඇත්තටම මේ වියපත් සෙනෙහසින් කතා සාරාංශය කෙටියෙන් කිව්වොත් එහෙම මේ තරුණ කාලයේ ඇතිවෙන ප්‍රේමයක් මරණය දක්වාම එක්තරා කාන්තාවක් රැගෙන යන ආකාරය, හදවතේ තියාගෙන ඒ පූජනීය තත්වයට පත් කරන ආකාරය තමයි මේ කතාවෙන් බොහොම රසවත්ව ගෙන යන්නේ. තමන් ආදරය කරන ප්‍රේමවන්තයාට එක්ක තමන්ට විවාහ වෙන්න ලැබෙන්නේ නැහැ. ඔහු වෙන කෙනෙකුත් සමග විවාහ වෙනවා. නමුත් ඒ පිළිබඳව ඇගේ හිතේ අකමැත්තක් තරහක් වෛරයක් නැහැ. ඇය මේ කසාද ජීවිතය දකිනවා. ඔහුගේ දූ දරුවන් දකිනවා. ඊට පස්සේ එක්තරා අවාසනාවන්ත සිදුවීමක් යටතේ මේ තමන්ගේ ප්‍රේමවන්තයා රෝද පුටුවකට කොටුවෙනවා තමන්ගේ මහලු කාලේ. එතකොට මේ බිරිඳත් හිටියට ඇය එනවා බලන්න. ඇය බොහොම නිර්භීතයි. තමන්ගේ ප්‍රේමය හිත තුළ තියාගෙන ඇය සුවදුක් හොයලා බලනවා. අවසානයේදී ඇය රැගෙන යනවා ඔහුව. එතරම් දුරට ඇය නිර්භීත වෙනවා. ඉතින් එතනදී අපේ කතානායකයා රෝද පුටුවට කොටුවෙන මේ පියාගේ පුතා තමයි මේ කතානායකයා බවට පත් වෙන්නේ. ඔහුගෙම ප්‍රශ්න කරනවා. ඇත්තටම කිසිවෙකුගේ අවධානයට ලක් නොවී අංශභාගී තත්වයෙන් ගේමුල්ල කිසිටි තාත්තා මෙලෙසින් යලිත් ඇවිතීමට හුරු වූ ආදරයේ බලමහිමය සිතින් ස්පර්ශ කිරීමට උත්සාහ කළේය. මේ ගැහැණිය ජීවිතේ එක්තරා වකවානුවක හමු තම ආදරවන්තයා දෛවයේ කුරුරු සරදමකට හසුව තමන්ගෙන් ගිලහුණද ඔහු වෙනුවෙන් තම හදවත තුළ පන් ආදර පහන කාලයේ නොයෙක් චණ්ඩමාරුතවලින් අපහාස උපහාස හා ගැරහුම්වලින් රැකගෙන නොනිවාගෙන හුන් සේකේ. ඇත්තටම අර මේ ಭಾರತೀಯ කතාව මතක් වෙනවා, මේ දේවදාස් කතාව. ඒ වගේ වූ ස්වරූපයක් තමයි මේ කතාවේ තියෙන්නේ. ඉතින් එතනදී මම විචාරක කාර්යභාරයට කරන්නතු මං ජගත්‍ර මේක පවරන්න. මේ එතනදී අපේ කතා රචකයා ඉතාමත් උසස් මට්ටමක සිටිනවා කියලා මට හිතෙනවා.
ඒකම දිලෘක්ෂි ඔහු මෙතෙන්දී දක්ෂ වෙනවා. ඔබ කිව්වා වගේ මේ කතාව කියන්නේ ඔහුගේ පුතා. ඔහුගේ පුතාගේ ජීවිතයත් මෙතෙන්ට ගැට ගසන්නට, පුතාගේ ජීවිතය අවුල් වෙලා තියෙන වෙලාවක පුතා කොහොමද මේ තාත්තගේ කතාවෙන් යමක් ගන්න කියන කාරණේ ඔහු දක්ෂ ලෙස ඒක නිරූපණය කළා තිබෙනවා කියලා තමයි මට හිතෙන. ඒකම දිලෘක්ෂි මතක් කරන්නට කැමති අර පළවෙනි කෙටි කතාව, මට දැනිච්ච කෙටි කතාවක් එක තාත්තා කියන කෙටි කතාව. ඔහු හිතන්නේ නැති මොහොතකින් ඔහු අවසන් කරනවා. ඒක විතාල විශාල දක්ෂකමක් හැටියට මා දකිනවා. ඔහු අපව එක පාට කම්පනියටපත් කරනවා අවසාන මොහොතේදී. ඉතින් මේ ශෛලිය රැකගන්නට, මේ හැකියාව විදහා පෙන්වන්නට WH උපසේනට හැකියාව ලැබිලා තිනවා. හොඳම උදාහරණයක් තමයි ඔහුගේ පළවෙනි කෙටි කතාව තාත්තා කියන කෙටි කතාව. මතන පාටකෙක් කියවා බැදී යුතු කෙටි කතාවක් ඒක.
හොඳයි, දැන් මේ කතාව අතරතුරේට විචාරක කාර්යභාරයේ සිදු කරන පුද්ගලයා විදිහට මතු කරපු කාරණාවක් මම ඔබෙන් අහන්නට කැමතියි. උපසේන ජගත් දැන් සදහන් කිරීමක් කරා, ඔබගේ මේ ඉන්ද්‍රජාලික කතා වස්තු තේමා කරගත්ත කතා ඉතාමත්ම උසස් තත්වයේ තියෙනවා කියලා. එතකොට මේ යම් කිසි වූ අදහසක් මතුවන ඔබට එවැනි වූ කතා ඉතාමත්ම හොඳින් ගොඩනැගිය හැකි ලේඛකයෙක් ඔබ. නමුත් ඔබ කඩිමුඩියේ මෙවැනි වූ මේ සාමාන්‍ය ඔබගේ පෞද්ගලික අත්දැකීම් සහ ඔබ අසා තියෙන කද්දකි අදකී මූලික කරගෙන ඔබ මේ ග්‍රන්ථය රචනා කළා තියෙනවා කියලා ඔබට ඔබ සතු තියෙනවද ඒකට යම් කිසි අදහසක්?
ඒක එහෙම වෙන්නේ නැහැ. අපි ඉන්ද්‍රජාලේ කතා ඕපමණින් ඒවා උසස් ගණ නිර්මාණ වෙන්නේ නැහැ. දැන් මේ කතාවේ මම උදාහරණ කරේ සාමාන්‍ය පාඨකයාට ලේසියෙන් ග්‍රහණය කළා. ඔහු තිබෙන පුද්ගලයාටදී වෙනස් මිනිසෙකු කතා අන්තිමේදී කිරීමට තමයි මම උත්සාහ කරන්නේ. ඒදී මම යොදා ගන්නා මෙවලම් යොදා ගන්නා රීතිය එනම් සාහිත්‍ය නීති රීති වෙනස් වෙන්න පුළුවන්. දැන් මට දැන් සාමාන්‍යයෙන් ඔය විපස්ස වෙනහසගේ කතාවක් ඉන්දාලි අතරචාර කතා කරන්න අමාරුයි.
නෑ, එතනදී ජගත් මතු කරේ දැන් ඔබ දැනට ලියලා තියෙන කතා සම්බන්ධයෙන් නොවේ, ඔබ යොදා ගන්න ආඛ්‍යානය. ඔබ ඉන්ද්‍රජාලික කතා නිර්මාණකරණයේදී ඔබ සතුව විශාල ශක්‍යතාවයක් දකිනවා. නමුත් ඔබ සාමාන්‍ය එදිනදා අපි දකින කතා බහ වස්තු බීජ කරගෙන නිර්මාණ කරන මෙවැනි කතාවලට වඩා කියලා. දැන් ඔබ ලේඛකෙක් විදිහට ඔබට මේ දෙකේ වෙනස දැනෙන්නේ කොහොමද?
මට සාමාන්‍යයෙන් හැකියාව තියෙන ඔය දෙකෙන්ම කතා නිර්මාණය කිරීමට සමාහයට යම් විචාරක හිතන පුළුවන් ආපස්සට ගමන් කළා කියලා නැතු. ඉන්ද්‍රජාලික යථාර්ථයේ ඔස්සේම ලියන්න ලිය යුතුද නැත්නම් වෙන මාර්ගයක් කළ යුතුද? මෙය එක්තරා අත්දැක බැලීම පමණයි. ඉතින් සමායට අපේ විචාරකයා කෙනෙක් හිතනවා නම් මෙය වඩා මට ඉන්ද්‍රජාලික යථාර්ථතර යමක් කරන්න පුළුවන් කියලා මම එවැනියක් උනත් නිහතමානී බාර ගන්න කැමතියි.
අපි දෙදෙනාම එකතුව සිදු කරන්නේ මේ අපේ අසාගෙන ඉන්න ශ්‍රාවක ප්‍රජාවට යම් කිසි ඉඟියක් ඔබ ග්‍රන්ථය පිළිබඳව ලබා දීම සහ ඔබ කොයි වගේ ලේඛකෙක්ද, ඔබ සතු තියෙන ශක්්‍යතාවය මොකක්ද කියන කාරණාවේ මේ චිත්‍රණයක් ලබා දීම අපේ ශ්‍රාවකයන්ට. දැන් ඔබසින මේ අපිට කියන්නක දැන් ඔබේ මේ නිර්මාණකරණයේ පැත්තෙන් ඔබ සතු තියෙන මේ බලාපොරොත්තු, දැන් ඔබ ග්‍රන්ථ තුනක්ම මේ වෙනකොට එළි දක්වලා තියෙනවා මේ කෙටි කතා පැත්තෙන්. දැන් නව කතාවට එහෙම යන්න අභිලාෂයක් තියෙනවද?
මම ඇත්තවසෙම සුදුසු තේමාව තවම හොයාගෙන තමයි යන්නේ. දිසෝක්ටි තාමත් මේ හරියටම මේ මට ආවේ නෑ. නවකතාවක් නිර්මාණය කිරීමේදී මෙතෙක් නවකතාවකින් කියව නොවුණු අත්දැකීමක් ප්‍රවණතාවයක් හරහා කතාවක් ඉදිරිපත් කිරීම තමයි තවමත් මට ඒක හරියටම ග්‍රහණය කර ගැනීමට අපහසු වුණා. ඉතින් මම බැලුවේ දැන් මේ තිබෙන වර්තමාන සමාජ ප්‍රවණතා, දේශපාලන ප්‍රවණතා හරහා තේමාව පරිස්සමින් තෝරාගෙන නවකතා කිරීම තමයි. අදහස් දෙක තුනක් තවත් මට තවමත් ඒක ගෝචරුනේ නැහැ. ඒකයි තියෙන
ග්‍රන්ථය ලංකාවේදී ජනගත කරා. ඔබ නමුත් මේවා ලියන්නේ ලංකාවේ සහ මේ විදේශවාසී විප්‍රවාසී අපේ ශ්‍රී ලාංකික සිංහල පාඨකයන්ට. දැන් ඔබ මෙල්බන් වාසියෙක්. දැන් ඔබට මොකද හිතෙන්නේ මේ මෙල්බන් වාසී අපේ පාඨක ප්‍රජාව පිළිබඳව?
අපි අපේ කතා හරහා උත්සාහ කළ යුත්තේ ඔවුන්ගේ විඳන ශක්තිය තවතත් පුළුල් කිරීම තමයි. මොකද අපි හිතන තරම් ඉහළ මට්ටමකට පාඨක ගැනීමට නම් අපි ටිකක් අපේ තිබෙන කතා ශෛලියෙන් පොඩ්ඩක් අඩු තලයට ඇවිල්ලා තමයි අපි පාඩක ගෙනියන්න ඕන කියලා මම හිතුවා. ඉතින් ඒකයි මේ කතා ටිකක් අර ඉන්ටාලි යථාර්ථයෙන් පොඩ්ඩක් පල්ලහැට ගිහිල්ලා පටන් ගත්තේ. නමුත් දැන් මම මේ දිගින් දිගටම එහෙම කිරීමට බලාපොරොත්තු නැහැ. මම නැවතත් මේ මගේ සාමාන්‍ය ශෛලියට ඇවිල්ලා ඔය ඩොර ටිකක් කියලා නිර්මාණ ඉදිරිපත් කිරීමට තමයි මම ඊළඟට වෑයම් කරන්නේ.
හොඳයි උපසේන, ඒ ඔබේ පරමාර්ථය ඉෂ්ට වේවා නුදුරේම කියලත් අපි ප්‍රාර්ථනා කරනවා. අද මේ අපි වස්සු බීජය කරගත්ත ඇටපුරු කෙටි කතා සංග්‍රහයේ නිර්මාපකයා WH උපසේන සමගින් තමයි අපි මේ කතා බහ කළේ. උපසේන බොහොම ස්තුතිවන්ත වෙනවා SBS සිංහල වැඩසටහනේ සාහිත්‍ය සම්භාෂණ විශේෂාංගයට කතා බහ කරන්න. අපිත් එක්ක සම්බන්ධ වීම පිළිබඳව අපි ඔබට ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා. තවත් හරවත් රසවත් නිර්මාණ අපේ පාඨක ප්‍රජාවට ලබා දෙනට හැකියාව ලැබේවා කියලා.
හොඳයි, දැන් මගේ හිත මිත්‍ර ජගත්තත් එයාගෙන් දිල්රුක්ච ඔබ මේ සියලු අපි දෙපළම එක්කන් කළා මේ කරන වෑයම ගැන මගේ හද පිරිස් සතුටයි ප්‍රාර්ථනා කරනවා.
බොහොම ස්තුතියි ඔබටත්. අයිබෝන්
අයිබෝන්.
ඔව්, අපි මේ අපේ සුපුරුදු ප්‍රශ්නය මම යොමු කරන්න කැමති ඔබට. මේ කෙටි කතා ආකෘතිය පිළිබඳව ගත්තාම අපේ කතා රචකයන් කොතනද ඉන්නේ කියන කාරණාව. WH උපසේනගේ කෙටි කතා ආකෘතිය කොහොමද ඔබට දැනෙන්නේ? ඒක සාධාරණයක් කළ තියෙනවද පාඨකයාට?
ඔව් දිල්රුක්ෂි, සාමාන්‍යයෙන් සාහිත්‍යාංග ගත්තාම මම වඩාත්ම අගය කරන සාහිත්‍යාංගයක් තමයි කෙටි කතාව කියන්නේ. මම කටන් ගත්තෙත් කෙටි කතාකාරයෙක් හැටියට. කෙටි කතාවක් ලියනවා කියන එක නවත කතාවක් ලියනවට වඩා අමාරුයි. මේ කුඩා කාලයක් තුළ මේ පිටු කීපයක් තුළදී අපි කොහොමද මේ යම්කිසි හැඟීමක් සම්ප්‍රේෂණය කරන්නේ කියන කාරණය හරිම කල්පනා කරලා ගොඩනගා ගත යුතු දෙයක්. ඒකෙන් මම කියන්නට අදහස් කළේ කෙටි කතාවක ආකෘතිය පිළිබඳව රචකයා නිතරම කල්පනා කළ යුතුයි. මම ඉදිරිපත් කරන කෙටි කතා සංග්‍රහය තුළ කෙසේද මම මේ කෙටි කතා ඉදිරිපත් කරන්නට ඕනේ කියන කාරණය කල්පනා කළ යුතුයි. විවිධාකාර වූ ආකෘතීන් වලට යන්නට මා ආකෘතීන් කියන වචනයෙන් හඳුන්වන්නේ නැහැ දිල්රුක්ෂි, ආකෘතිමය හරඹයකට යා යුතුයි කියන කාරණය. මා කියන්නේ ඔබ පාවිච්චි කරන ආකෘතිය මොකක් හෝ වේවා ඒ තුළ අපිට ඒකාකාරී බවක් නොපෙනිය යුතුයි කියන කාරණය තමයි මම මෙතෙන්දි කතා කරන්නට කැමති. මා මේ කියන කාරණාවලින් මේ උපසේනගේ මේ පොත ලඝු කරන්නේ නැහැ වෙනම අඩු තැනකට. මට කියන්නට අවශ්‍ය වෙන්නේ උපසේන කියන දක්ෂ ලේඛකයාගේ මේ පොත ඉතා හොඳ කෙටි කතා පොතක් හැටියට අපිට වර්ග කරන්නට පුළුවන්. අපේ මිනුම් දණ්ඩ අනුව ඔහුට මේට වඩා ඉහළ තැනකට යන්න හැකියාව තිබෙනවාය කියන කාරණය.
හොඳයි, එහෙමනම් අපි සුපුරුදු ලෙසින් ජගත් ඔබට ස්තුතිය පළ කර සිටිනවා. මෙවර අපි පාදක කරගත්තේ මෙල්බර්න් වල සිටින අපේ WH උපසේන මහතාගේ ඇටපුරුක් කියන අලුතෙන්ම නිර්මාණය වුණු කෙටි කතා සංග්‍රහය. අපි මේ කරපු සාකච්ඡාව හරහා කෙටි කතා කරණේ පිළිබඳවත් මෙල්බර්න් වලින් බිහි වුණු මේ නිර්මාණය තුළින් ඔබට ලැබෙන්නට පුළුවන් රසය පිළිබඳවත් ඔබට යම්කිසි දලාබෝධයක් ලැබෙන්නට ඇති. මේ විශේෂාංගයට සම්බන්ධ වෙන බොහෝ දෙනෙක් වැඩසටහනෙන් අනතුරුව මට කතා කළ කියන දෙයක් තමයි අනේ මේ පොත කොහොමද දැන් හොයාගන්නේ කියලා. ඒ නිසා මේ මම ඔබට ආදරණීයව ආරාධනා කරනවා දුරකථන ඇමතුමක් ලබා දෙන SBS සිංහල වැඩසටහනට 03-99-49-21-69 කියන අපේ දුරකථන අංකයට ඇමතුමක් ලබා දෙන්න අපි සම්බන්ධීකරණ කටයුතු කරන්නම් ලේඛකයාත් සමග. එසේත් නොමැතිව මට වෙනත් කිසිම ආකාරයකින් ඔබට තොරතුරු ලබා දීමට හැකියාවක් නැහැ වාණිජකරණයට ලක්වෙන ක්‍රියාදාමයක් නිසා. 03-99-49-21-69 අපේ දුරකථන අංකයේ ඇමතුමක් ලබා දෙන්න. මේ වැඩසටහනට නැවත වතාවක් ඔබට සම්බන්ධ වෙන්නට පුළුවන් අපගේ වෙබ් අඩවියට යන්න www.sbs.com.au/sinhalese. මාසික විශේෂාංග සඳහා වෙනමම තීරුවක් තියෙනවා. ඒ තීරුවටත් මේ සාකච්ඡාව ඇතුළත් වෙනවා. එමනම් හද පිරිසූතිය පළ කරනවා මෙල්බන් වාසී අපේ ලේඛක ජගත් ජේද්‍රසිංහ මහතාට. අපේ නිර්මාණකරුවන් තවත් දිරිමත් කරමින් ඒ වගේම අපේ පාඨක ජන සමාජයේ ඥානනය තවදුරටත් වර්ධනය කර ගැනීම දෙසා අදත් මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව බොහොම ස්තුතියි.
ස්තුතියි දිල්රුක්ෂි.
සාහිත්‍ය සම්භාෂණ පොතපත දෙස හෙළන විමසුම් මැස.
Tell us what you think. Rate this podcast on iTunes. It helps other people to find us.